පවත්වනු ලබන්නේ දේවාලයේම කන්දේ විතර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුම්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි.
සත්‍යකුගේම සිත තුළ නිරන්තරයෙන්ම කරකැවෙන චක්‍රයක් තිබෙනවා. ඒකට අපි කියනවා කර්ම චක්‍රය කියලා. මේ දීර්ඝ සංසාරයේ අපි සිත, කය, වචනය කියන තුන් දොරින් කරන කුසල් අකුසල් කර්ම අපේ මේ විඥානයේ කර්ම බීජ වගේ තැන්පත් වෙනවා. සංපත් වෙලා ඒවා පැතිලා විපාක වාර වශයෙන් ඒ අවස්ථාවල් වල මතුවලා අපට සැප දුක් වේදනා ගෙන දෙනවා. සැප වේදනා ගෙන දෙනවා, කුසල කර්ම, අකුසල කර්ම දුක් වේදනා ගෙන දෙනවා. මේක අනිවාර්යෙන්ම සිද්ධ වෙන නියාම ධර්මයක් වගේ කාටත් සිද්ධ වෙන ධර්මතාවක් මේක. අපි සැප වේදනාවලට කැමති, දුක් වේදනාවලට අකමැති. ඒක නිසා අර දුක් වේදනාගෙන දෙන පාප කර්ම වල විපාක වාර මත වෙනකොට අපි උත්සාහ කරනවා නොයෙකුත් උපක්‍රම වලින් ඒවායින් බේරෙන්න, සැනලා යන්න. ඒ වගේම අපි රැකවරණ සොයනවා, ආරක්ෂා ස්ථාන සොයනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පාප කර්ම වලින් බේරෙන්න මේ පලා යන්න, හැංගිලා ඉන්න මේ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා. අන්න ඒ කාරණය ප්‍රකාශ කරන ධාතාවක් තමයි අපි මේ මාතුකා හැටියට සබා ගත්තේ. ඒ ධාතාව වගේම ඒ ධාතාව දේශනා කරන්න හේතු වුණු කථා ප්‍රවෘත්ති තුනක්ම තිබෙනවට වශයෙන් මේ ධාතාවට අදාළ ඒ කථා ප්‍රවෘත්ති වලිනුත් පෙන්ඳුම් කරන්නේ අන්නේ පාප කර්ම වලින් ගැලවෙන්න තැනක් නැහැ කියන අදහසයි. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ ඈත ප්‍රදේශයක වැඩම කළ ඒ සංඝයා වහන්සේලා පිරිසක් බුදු පියාණන් වහන්සේ දැකීමට ආපසු ජේතවනාරාමයට වඩින අතරේ එක්තරා ගමකට පිණ්ඩපාතේ වැඩියා. ඒ ගමේ මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා සීල් දානේ කැඳෙහිම උදේ පූජා කරලා ආසන ශාලාවක වැඩම් වල ඉඳලා දවල් දානීය පිළිවෙල වෙනකන් ධර්මයේ ආසනින් සිටියා. මේ අවස්ථාවේ අර දානීය තිසමින් සිටිය එක්තරා ස්ත්‍රියක් විපට පිඳින අතරේ ගිනි දැල්ලක් වහලට ඇවිදිලා වහලේ තෙවිලි කළ තිබුණු පනකොළ කැරල්ලක් ගිනි අරගෙන අහසට පැන නැංගා. ඒකම කපුටෙක් හරියට මේ වෙලාවටම පියාඹගෙන ඇවිල්ලා අර කනකොළ ඒ සැරැල්ලට වලල්ලට බෙල්ල දමාගෙන ඒකේ දැවිලා පිළිස්සලා ගම මැද වැටුණා. මේක දැකලා සංඝයා වහන්සේලාට ලොකු සංවේගයක් ඇති වුණා. මේ කපුට හරියට මේ වෙලාවට මේ දුකට පැමිණෙන්නේ නැත්තේ යම් කිසි කර්මයක් පාප කර්මයක් නිසා තමයි. මේක යට තිබෙන කර්මය සාසුන් වහන්සේ තමයි දන්නේ. අපි සාසුන් වහන්සේගෙන් මේක අහන්න ඕන කියලා හිතාගෙන ඒ පිටත් වෙලා ජේතවනාරාමයට ඇත්තට පිටත් වෙලා වැඩම කළා. ඒක සිද්ධියක්. ඊළඟට තවත් සංඝයා වහන්සේලා පිරිසක් බුදු පියාණන් වහන්සේ දැකීමට වඩින අතරේ ඒ මුහුදු කොටසක් එතර වෙන්න තිබුණු නිසා නැවත නැගිලා පිටත් වෙලා එන අතරේ හරියට මුහුද මැදදී නැව ඉබේටම නැවතුණා. නැව තවත් එතන හරියට නිශ්චලව සිටියා. එහාට මෙහාට කරන්න බැරි තත්ත්වයකට ආවා. එතකොට නැවේ හිතිකය හිතුවා මෙතන කවුරු හරි කාලකන්ණියෙක් ඉන්න ඕන. කවුද ඒ කාලකන්ණියා කියලා තෝරගන්න සීට්ුව ඇද්දා. එතකොට පළවෙනි වරටම මේ සීට්ුව ඇදුනේ අර ඒ නැවපතියගේ භාර්යාවට. තරුණ වයසකදීනේ රූප සම්පන්න කාන්තාවක්. ඒ තැනැත්තියයි කාලකන්ණිය හැටියට ඒ පළවෙනි වර තීරුණා. ඉතින් නැවතත් ඒක සීට්ුවේ ඇදලා බලන්නේ කිව්වා දෙවෙනි වරකට තුන්වෙනි වරකට ඇය තමයි පැමිණියේ. ඉතින් දැන් එතකොට මේ පිරිස නැවපතිය දිහා බැලුවා මොකද කරන්නේ මේකට කියලා. එතකොට නැවපතිය කල්පනා කළා මේ විශාල පිරිසකගේ ජීවිතය අන්තරාය දාන්න බෑ මේක මිනිසියෙක් නිසා. ඒක නිසා මම මරන්න ඕන කියලා, නරන්න කලසන්න ඕන කියලා එයාට අවසර දුන්නා මේක නැති මූදට දාන්න. ඊළඟට අර පිරිස මේ තැනදී උස්සලා මූදර දාන්න හදනකොට බොහොම මරහඬ ලැබුවා මේ කාන්තාව. එතකොට අර නැවපතියා කියනවා එහෙම නෙවෙයි, ඔය ආභරණ ආදියත් මුදලා ඉවත් කරලා ඔය පිළිපෙඩි කඩක් අන්දලා මූදර දාන්නේ. ඒ වගේම මම කැමති නැති මේ තැනදී වතුරට ගහගෙන යනවා දකින්න. මට ඒක දැක ගන්න, මට ඒක හිතට කනගාටුයි. ඒක නිසා මේ වැටෙන හැටිම දිහේ ගිලෙන ආකාරයට වැලි කූඩයක් බෙල්ලේ බැඳලා දමන්නේ වතුරට කියලා. ඒ තරම් අනුකම්පාවෙන්. එතකොට ඒ විදිහටම අර මිනිස්සුන් කළා ඒ ස්ත්‍රියත් ඒ වතුරට වැටිලා ඉතින් අර තෝරමෝරුන් තමයි ඊළඟට ඒ ශරීරයට උන දේ දන්නේ. ඒ විදිහේ භයානක තත්වයකට භයානක ඉරණමකට පත් වුණු ස්ත්‍රිය පිළිබඳ ප්‍රවෘතිය මේ සංඝයා වහන්සේලා මේ නැවේ හිටි සංඝයා වහන්සේලා කල්පනා කරනවා මේකත් බරපතල යම්කිසි අතීත කර්මයක් නිසා වෙන්න ඕන. ඒකත් ශාස්ත්‍රීය මහන්සියෙන් ආන්න ඕන කියලා. පස්සේකින් ඒ නව නියම තැනට පැමිණියාම ඉවත් වෙලා ගියා. ඒ දෙවෙනි ප්‍රවෘත්තිය. ඊළඟට තවත් සංඝයා වහන්සේලා හත් නමක් ඒත් බුදු පියාණන් වහන්සේ දැකීමට පිටත් වෙලා යන අතරේ අතරමඟදී රැබෝ වුණාම ඒ ළඟ තිබුණු යම්කිසි විහාරයකට වැඩම කළා ආගන්තුක භික්ෂුන් වශයෙන්. රැයට නවාතැන් ගන්න තැනක් ගැන විමසුවාම ඒ සංඝයා වහන්සේලා ඒ විහාරයේ තිබුණු එක්තරා ගල්ලෙනක් ඇඳවල් හතක් තිබෙන ඒ ගල්ලෙනක් මේ අයට බාර දුන්නා මේ සංඝයා වහන්සේලාට. උන්වහන්සේලා රැ සැතපෙන අතරේ මහා ගල් පර්වතයක් පෙරලිලා ඇවිල්ලා අර ලෙනේ දොර වැහුණා. එතකොට මේක දැකලා ඒ විහාරයේ සිටි සංඝයා වහන්සේලා අපෝයි අපේ මේ ආගන්තුක සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලා හත් නමට ලොකු විපතක් ඇමිණියා කියලා ගම් හතකම මිනිසුන් එකතු කරලා අර පර්වතය ඉවත් කරන්න දවස් හතක් තිස්සේම උත්සාහ දැරුවා. නමුත් බැරි වුණා. ඇතුළ හිටියයත් ඒ වගේම උත්සාහ දැරුවා, බැරි වුණා. නමුත් හත් වෙනි දවසේ ඉබේටම අර ගල් පර්වතයේ ඉවතට පෙරලිලා ගියා. ඒක පෙරලිලා යනකොට අර සංඝයා වහන්සේලා බොහොම ගිලන් වෙලා ආහාර නැතිව ආහාර පාන නැතිව ඉතාම දුර්වල තත්ත්වයක හිටියේ. ඒ සංඝයා වහන්සේලා කල්පනා කරා අපටත් මේ යම්කිසි අතීත කර්මයක් නිසා වෙන්න ඕන, පාප කර්මයක් නිසා වෙන්න ඕන. ඒකත් ශාස්ත්‍රුන් වහන්සේගෙන් අහන්න ඕන කියලා ඒ සංඝයා වහන්සේලා පිරිසත් ඉවත් වෙලා ගියා. ඔය තුන්ගොල්ලම අතරමඟදී එකට හමු වෙලා උණුන්ගේ අත්දැකීම් දුටු දේ ආදී ගැන සාකච්ඡා කරමින් ජේතවනාරාමයේ වැඩම කළා. බුදු පියාණන් වහන්සේට ඒ තම තමන් දුටු ප්‍රවෘත්ති එකිනෙක ප්‍රකාශ කළා. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ ඒ එක එක සිද්ධිය යට තියෙන කර්ම විපාක පෙන්වුම් කරනවා. මහණෙනි අර කපුට අර ගින්නෙන් දැවිලා අහසේ ගින්නෙන් දැවිලා ඇද වැටුන කපුට මේ සවැත් නුවරම අතීතයේ යම්කිසි එක්තරා ගොවියෙක් ඒ ගොවියට හිටිය ගොනා හික්මවන්න හීලෑ කරන්න බොහොම උත්සාහ දැරුවා. නමුත් ටිකක් දුර ගිහිල්ලා මේ ගොනා ලගිනවා. ඊටාම අකීකරු. මේ ගොවියා නැවත නැවතත් උත්සාහ කළා මේ ගොනා හික්මවන්න බැරි වුණා. මොකද කළේ? තරහ ගිහිල්ලා හොඳයි එහෙනම් හොඳ හැටි බුදිය ගනින් කියලා සිදුරු ඇඟේ ඔතලා ගිනි පිව්වා. ගොනා එතනම දැවිලා මැරුණා. එතකොට ඒකයි පාප කර්මය. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ පාප කර්මයේ විපාක වශයෙන් දීර්ඝ කාලයක් ඒ ගොවියා හිරේ පැසිලා ඊළඟට මේ වගේ කපුටු ආත්මයේ ඉපදිලා හත්වාරයක්ම මේ වගේම අහසේදී ගින්නෙන් දැවිලා ඇදගෙන වැටුණායි කියලා අන්න අර ඒ පළමුවෙනි පාප කර්මය පිළිබඳ විස්තරය ප්‍රකාශකට වදාලා ඊළඟට අර දෙවෙනි ප්‍රවෘතිය ඒ නැවියාගේ භාර්යාව පිළිබඳ කතාව. ඒ තැනැත්තියත් අතීතයේ මේ බරණැස් නුවරම අතීතයේ එක්තරා ගෘහපතියෙකුගේ භාර්යාවක් එහෙම නැත්නම් ගොවියෙකුගේ ගොවි බින්දක් කියලා වගේ ගන්නත් පුළුවන්. ඒ තැනැත්තිට ඒ තමන්ගේ ගෙදර දොරේ කටයුතු හැම එකක්ම කරන්න සිද්ධ වුණා. ඒ කරන අතරේ ගෙදර හීලා කරගෙන සිටින ගෙදර සිටින බල්ලා මේ තැනැත්ති යන තැනට පස්සෙන් යනවා බලාගෙන ඉන්නවා. දියා දිනකොට වතුරා දිනකොට වතුර ගේනකොට දිනාට කැලේට දර කඩන්න යනකොට වෙලට ආහාර ගෙන යනකොට හැම වෙලාවෙම මේ පස්සෙන් යනවා බලාගෙන ඉන්නවා. ඒක තමයි හැතිරෙන්නේ. ඒ වගේම ඉතින් ඒක නිසා මිනිස්සුන් උසුළු විසුළු කළා මේ තැනැත්තිට. මේක ගැන ඒක නිසා ලැජ්ජාවක් ඇති වෙලා කෝපියකුත් ලැජ්ජාවකුත් ඇති වෙලා මේ තැනැත්ති මොකද කළේ? එක දවසක් දා තමගේ සාමි පුරුෂයාට ආහාර ඒකෙතර ආහාර ගෙන යන අතරේ ඉනේ හඟවගෙන ගියා රෑන. හඟගෙන ගිහිල්ලා මේ බල්ලක් පිටිපස්සෙන් එනවා. ඒ තමන්ගේ ආහාර ගෙනිච්ච කූඩය හිස් කරගෙන එන අතරේ නිදක් ළඟට ඇවිල්ලා අර රෑන එක කොනක් වැලි කූඩේ බැඳලා අනිත් කොන බඳින්න මේ බල්ලට කතා කරා. ඉතින් බල්ලත් බොහොම නහුට හොලවමින් ළඟට පැමිණියා. දෙල්ලේ හොඳට තදටම බැඳලා වැඩි කූඩේ නිදට පාස් කළා. ඒකම ඉතින් බල්ලත් ඇදගෙන වැටිලා මැරුණා. ඔන්න ඒ පාප කර්මය නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ස්ත්‍රිය දීර්ඝ කාලයක් නිරේ පැකිලා මේ වගේම ආත්ම භාව 100ක්ම මේ වගේම වැඩි කූඩයක් දෙල්ලේ බැඳලා මරණයට පත් වුණා දියේ ගිලිලා. ඔන්න ඒ දෙවෙනි කාරණය. ඊළඟට තුන් වෙනුව අර සංග්‍රහවන්ත රහත්නාව පිළිබඳ කථාන්තරය. ඒකේ අතීතයේ ප්‍රකාශ කරන බුදු පියාණන් වහන්සේ මේ සංග්‍රහවන්ත රහත්නාව අතීතයේ ගොපළු දරුවන් 7 දෙනෙක් ඒ අයට නියමලා තිබුණා ඒ ගවයින් කැලේ ගෙනහිල්ලා තනකොළ කවන්න වාරයෙන් වාරයට 7 දිනකට වරක් වගේ. ඉතින් මේ පිරිස එක ගමනක් මේ ඒ ගවයින් කවලා එන අතරේ දුටුවා මහ විශාල තලගොයෙක් දුවගෙන යනවා. මේ අය පිටිපස්සෙන් එළෙව්වා. තලගොයා කියන එක ඉතින් බොහෝ දෙනා දන්නවනේ සමහරුන්ට ආහාරයක්. කොයි හේතුවකින් හරි පස්සෙන් එළවගෙන ගියා. මේ තලගොයා දුවගෙන ගිහිල්ලා සිදුරු 7ක් ඇති හුඹහකට රිංග ගත්තා. හුඟක් උත්සාහ කළ තලගොයා එළියට ගන්න බැරි වුණා. බැරි වුණාම මේ දරුව මේ ළමයි මොකද කල්පනා කළේ? මේක අපි හෙටවත් ඇවිල්ලා මේ තලගොයා අල්ලගන්න ඕන කියලා වෙනෙකුත් කෝටු කෑලි අසු කෑලි එකතු කරලා අර සිදුරු 7ම වැහුවා. පහලා ගෙදර ගියා. ඊට පස්සේ මතක නැතුණා මේ සිද්ධිය. ඊට පස්සේ වෙන අනිත් කටයුතු වලදීලා 7 වෙනි දවසේ 7 දවසකට පස්සේ ආයිත් ඒ පාරේ යන අතරේ හිටි ගමම්ම තුඹහා දැක්කහම මතක් වුණා මේ අර තලගොයා ගැන. අපි දැන් ඇරලා බලන්න ඕන මේ තලගොයාට මොකද්ද වුනේ කියලා ඇරලා බැලුවා. බලනකොට අර බොහොම ඉතාමත්ම දුර්වල වෙලා වැවුල ඇටයි හැමයි වගේ ඒ තලගොයා එළියට එනවා දැකලා මේ දරුවන්ට ලොකු අනුකම්පාවක් ඇති වුණා. මරණවා වෙනුවට ඊළඟට කරේ පිටාත දාලානේ හොඳ හැටි යන්න කියලා යන්න ඇරියා. ඉතින් අන්නේ පාප කර්මය නිසා ඒකේ හොඳ පැත්තක් නරක පැත්තක් දෙකම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ අය ඒ 7 දෙනාම නිරේ පැසුනේ නැහැ. මොකද අර තලගොයා මැරියේ නැති නිසා. නමුත් ඒ වෙනුවට ආත්ම භාව 14ක්ම මේ විදිහට 7 දවස් දෙකින් 7 දවසක් නිරාහාරයෙන් සිටින සිද්ධ වුණා. මේ විදිහට යම් කිසි හිරවීමක් නිසා. ඉතින් ඔන්න ওই විදිහේ ඒ පාප කර්ම ප්‍රකාශ කළාම ඒ එතන හිටිය සංඝයා වහන්සේ කෙනෙක් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ ඔය පේන හැටියට එතකොට මේ කෙනෙකුට අහසට ගිහිල්ලවත් අහසට පැන නැගලවත් මුහුදට ගිහිල්ලවත් පර්වතයන් අතරට ගිහිල්ලවත් තමන්ගේ පාප කර්ම වලින් බේරෙන්න බෑ නේද? එසේ යමහන ඒ විදිහම තමයි පාප කර්ම වලින් කවදාවත් හැංගෙන්න බේරිලා යන්න පැන යන්න හැකියාවක් නැත හැංගෙන්න තැනක් නැත කියලා බුදු පියාණන් වහන්සේ වදාරලා තමයි අපි අර මාතෘකා කොට කළ ධාතහා ධර්මයේ වදාලේ න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතාණං විවරං පවිස්ස න විද්‍යති සෝ ජගති පදේසෝ යත්හිතෝ මුච්චේය පාපකම්මා ආසේවත් න අන්තලික්කේ ආසේවත් ඒ වගේම මුහුද නැදවත් පර්වතයන්ගේ විවරයන්ත පර්වත වල විවර වලට රිංගලවත් පාප කර්ම වල විපාක වලින් බේරෙන්න පුළුවන් තැනක් මේ ලෝකයේ කොතනකවත් නැත කියන ඊගාතාවයි බුදු පියාණන් වහන්සේ වදාළේ. එතකොට මේක කෙනෙකුට හිතන්න මේ කර්මයේ ඇති භයානකත්වය, පාප කර්ම වල භයානකත්වය හොඳ හැටි පැහැදිලි වෙනවා. ඒ වගේම දැන් මෙතන කියවෙන්නේ අත් වශයෙන්ම මේ පළවෙනි ශික්ෂාපදයේ කඩ කිරීම පිළිබඳ කථාන්තරයි. මේ කථා තුනම ප්‍රාණඝාත අකුසලයේ ප්‍රාණාතිපාතා ශික්ෂාපදං ප්‍රාණාතිපාතා වීරමණී ශික්ෂාපදං සමාදියාන් කියලා අපි මේ කියන වාක්‍ය තුල කොයි තරම් ගැඹුරක් තියනවද කියලා. ඒ සතුන් දැන් මෙතන කියන්නේ සතුන් මැරීම, මිනිසෙන් මැරීමවත් නෙවෙයි. අර සතුන් මැරීම තුලින් දැන් ගොනකු බල්ලකු මැරීම ඒ විදිහ දෙයක් පවා කොයි තරම් ඒ තිරිසන් සතුන් මැරීම පවා බල්ලකු මැරීම ඒ විදිහේ දේවල් පවා කොයි තරම් දුරට විපාක විහිදෙන දේවල්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම අර නිරයෙන් බේරුණාට පස්සේ අර කපුටු ආත්මයේ ඉදීම ගැන ටිකක් හිතලා බලන්න වෙනවා. නිරේ පැකිලා ඒ කළු පාටත් අරගෙනයි කපුටා ඒ වගේම නොනිවෙන කුසගින්නකුත් ඇති සතෙක් තමයි කපුටා කියන්නේ. ඉතින් මේ අපේ මේ විහාම වෙන කපුටෝ මේ ඇත්ත වශයෙන්ම නිරයෙන් බේරිලා ආපු සත්තු කියලා අපිට හිතා ගන්න පුළුවන් මේ කථාන්තරය අනුව. මේ විදිහට මහා භයානක තත්ත්වයක් මේ සංසාරයේ තියෙන්නේ සත්ත්ව වද හිංසාව පවා ඊළඟට මරණය මරා ගැනීම දීර්ඝ කාලයක් Tamanta දුක් විපාක ගෙන දෙනවා. මේවා මේ කර්මයට ගැළපෙන විපාක වාර ඒවාට අවස්ථා සැලසෙන හැටිත් මහ පුදුම සහිතයි. මෙතන මේ දෙන්නේ කරන හැටියට කෙනෙකුට හිතා ගන්න බෑ. දැන් අපි හිතනවා මරුගුල කියන වචනයක් තියෙනවා. අපි හිතනවා මරුගුල කියන එක වෙන අය අපට අටවෙන එකක් කියලා. දැන් මෙතන තේන හැටියනේ මේ මරුගුල ඉදේටම සකස් වෙනවා. තමන්ම සකස් කරගන්නවා තමන්ගේ කර්මය. කර්මයේ තිබෙන extra ආකර්ෂණ ශක්තියක් මේ විපාක වාරය මතුවෙනකොට මේ විපාක වාරයේ විපාකය මතුවෙනකොට ඒ විපාකයට ගැළපෙන පුද්ගලයන් දේවල් ගහන එකක් නැදිලා එනවා. පාප කර්මයක විපාකයක් දෙන්න වෙන දෙයක් නැත්නම් කෙනෙක් හරි පහත් වෙනවා. ඒ තරමට මහා පුදුමයි. මුළුමහත් විශ්වයම මුළුමහත් ලෝකයම සැරසිලා ඉන්නේ මේ අපේ චේතනාවෙන් අපි ඇති කරගන්න ශක්තිය ගෙවා ගැනීමට. අපිට එහෙම කියන්න පුළුවන්. මේ අපේ චේතනාව කියන එක හිතෙන් ඇති කරගන්න ශක්තිය කොයිතරම් ප්‍රබලද කියතොත් හොඳට හෝ නරකට මුළුමහත් විශ්වයේම තිබෙන ඒ වගේම අපේ ශරීරයේ තිබෙන දැන් ධාතු හතරකින් සමන් මේ ශරීරය සකස් වෙලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ඒ පොළව වතුර ගින්න හුළඟ කියලා කියන අපි සාමාන්‍යයෙන් හිතාගන්න ඒ ධාතු කොටස් වලින් තමයි මේ ශරීරය හැදිලා තිබෙන්නේ. ඊළඟට බාහිර ලෝකයේ දේවලුත් ඒ වගේ බාහිර මිනිසෙිනුත් අනිත් දේවල්. නමුත් මේව හැම එකක්ම ක්‍රියාත්මක වෙනවා අර කර්ම ශක්තිය ඒ විපාකයේ ගෙවා ගැනීමට. මේක මහා කවදාවත් බුදු කෙනෙකුටවත් රහත් කෙනෙකුටවත් බේරෙන්න බැරි තරම් මහා පුදුම මරවුගුලක්. ඔන්න ඔය ගැන හිතනකොට කෙනෙකුට මේ සංසාරය ගැන විශාල සංවේගයක් ඇති වෙනවා. මේ අපේ සිත අවිද්‍යාව නිසා ඇති කරගන්න අවිද්‍යුද්ධියානන් මහසත් ප්‍රකාශ කරලා තිබෙනවා. මේ දැන් අවිද්‍යාව නිසා සංස්කාර කියලා යම් කිසි ක්‍රියාකාරීත්වයක් අපේ සත්වයින්ගේ සිත් තුළ ඇති වෙනවා. සංස්කාර කියලා කියන්නේ ඒතර කර්ම කියන අදහසමයි එතන තියෙන්නේ. යම් කිසි සකස් කිරීමක් සිත්ෙන් ඇති කරනවා. ඒ සකස් කිරීම කෙරෙන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා. මමයේ මාගේ කියන හැඟීම උඩින් ඒ මමයේ කියන අවිද්‍යාවත් ඊළඟට ඒකට අනුව පවතින සංහාව මගේ කියලා ගන්න ටිකක් ඒක අනුව තමයි දැන් අර ගුණා මගේ ගුණා නම් මට හීල කරගන්න පුළුවන් වෙන්නේ කියලා ඊළඟට තමන්ගේ රුචිය අනුව හික්මන්නේ නැති නිසා ඒ ගුණාට වද හිංසා කැමිනෙව්වා මැරුවා. ඒ වගේම අර ස්ත්‍රියත් තමන්ගේ හිතට ගැළපෙන්නේ නැති නිසා සමාජ පිළිබඳේ ඒ යම් කිසි ලැජ්ජාවක් ඇති වෙන නිසා ඒකට හේතු වුණු බල්ලා මරලා දැම්මා. අනිත් ඒවත් හැම එකක්ම එහෙමයි. හරි කලබෝයා පිළිබඳවත් යම් කිසි ආහාර තෘෂ්ණාවක් නිසා වෙන්නේ නැති අර දරුවන්ගයි කලබෝයා මරන්න උත්සාහ කළේ. කොයි එක හෝ වේවා ඒ තමන්ගේ සිත පිළිතිවීම නිසා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙනුකුත් ආකාරයෙන් පිළිති වෙලා ඇති වෙන යම් කිසි ශක්තියක් මතු වෙනවා. ඒක හරියට කර්ම බීජයක් වගේ නිසා තමයි අර ධර්මයේ සඳහන් වෙන්නේ යාදිසං වපතේ බීජං කාදිසං කරතේ ඵලං. කල්යාණකාරී කල්යාණං පාපකාරීත පාපකං. යම් ආකාරයකට වපුරනවා ඒක ඒ ආකාරයටම අස්වැන්න නෙලා ගන්නවා. හොඳ කර්ම කරන අය හොඳ විපාක සැප විපාක ලබනවා. පාප කර්ම කරන අය දුක් විපාක ලබනවා. ඔක ධර්මතාවක්. ඉතින් මේ විදිහට මේ කර්ම පටලැවිල්ල මහ පුදුම පටලැවිල්ලක් මෙතන තියෙන එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා සංසං ගෝතම පුච්ඡාම කෝයි මං විජටයේ ජටං. මේ මුළු සත්ත්ව ප්‍රජාවම හැම ලෝකයේ සිටින තාකේ සියලුම සත්ත්වයෝ දෙඩුම් දෙකකින් වෙලිලා තියෙනවා. එහෙම නැත්නම් ගැට දෙකක් තිබෙනවා මේ ආයතේ. මට මහා පටලැවිල්ලක් මෙතන තියෙන්නේ ගැට වැටීමක්. අන්තෝ ජටා ඇතුළ තිනුත් ගැටයක් වැටෙනවා පිට තිනුත් ගැටයක් වැටෙනවා. අන්තෝ ජටා බහි ජටා මෙන්න මේ කියන ඇතුළත පිටත ගැටු මේ ගැට දෙක එකතු වුණාම මේකෙන් වෙලිලායි මේ ලෝක සත්ත්වයා සිටින්නේ. මේ වෙලුම මේක ලිහන්නේ කවුද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අසනවා. බුදු පියාණන් වහන්සේ අවස්ථාව ප්‍රකාශ කරනවා සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිතකෝ භික්ඛු සෝයි මං ඉදතේ ජතං. යම් කිසි කෙනෙක් සීලයක පිහිටලා සිත එහෙම නැත්නම් සමාධිය වඩලා ප්‍රඥාව වඩලා ඒ විදිහට සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරනවන අන්න ඒ බඳුවේ ඥානවන්ත වීරවන්ත භික්ෂුව තමයි මෙන්න මේ කියපු කර්ම ගැටිය ලිහන්නේ කියලා ඒ විදිහට වදාලා. දැන් මෙයින් අපට පළමුවෙන්ම අපට පේනවා මේ සීලයේ වැදගත්කම. පංච සීලය දැන් සාමාන්‍ය සුළු දෙයක් හැටියට සැලකෙනවා. දැන් මේ අවස්ථාවේ ආජීවයෙන් මේ සීලය සමාදන් වුණා. ඒ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මේ කය වචනේ හික්මවා ගැනීම. කය වචනේ කියලා කිව්වට ඒකට යටින් තිබෙන්නේ සිතයි. සිත ණුව. මොකද බුදු පියාණන් මහසී ප්‍රකාශ කළ තිබෙනවා කෙටියෙන් කියනවා නම් කර්මය කියලා කියන්නේ චේතනාවමයි කියලා. චේතනාහම් විස්සවේ කම්මං වදානි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මේ කර්මය කියන එක ඒක සිත හා සම්බන්ධ දෙයක් ධර්මයේ දැක්වෙන හැටියට. මොකද මහණෙනි මම චේතනාවම චේතනාවටම මම කර්මයයි කියන්නේ. මොකද හේතුව චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. කෙනෙක් චේතනාව වශයෙන් චේතනාවක් ඇති කරගෙන තමයි හයින් වචනේ මනසින් කර්මයක් කරන්නේ. දැන් අර ඔය අපි යන්ත්‍ර සූත්‍ර වලින් කරන කර්ම ඉදී කෙරෙනවා නම් ඒවා වෙනම જાතියක්. ඒවත් යම් කිසි චේතනාවක් හා සම්බන්ධ වුණු අවස්ථාවේ ඔන්න එතන තමන් ඒ කර්මයට පටලැවෙනවා. දැන් කොයිතරම්ද කියතොත් දැන් අපිට කියන්න පුළුවන් මේක කර්ම යන්ත්‍රයේ කියලා. ඇත්ත වශයෙන්ම අතීත ආචාර්යවරු, පැරණි ආචාර්යවරු කර්මයේ ක්‍රියාකාරීත්වය දැන් මෙතන මේ කියවෙන කතා ප්‍රවෘත්ති වලින් දැක්වෙන විදිහේ මහා පුදුම ක්‍රියාකාරීත්වය ගැන කතා කරන අවස්ථාවල් වල යෙදුව එක්තරා වචන කීපයක් කම්ම යන්තේන යන්තිතෝ කර්ම යන්ත්‍රයෙන් යන්ත්‍රණය වෙලයි කියලා. කර්ම යන්ත්‍රයෙන් යන්ත්‍රණය වෙලා. ඒ කියන්නේ කර්ම යන්ත්‍රයේ වැඩ කිරීමක් වගේ මේ කර්මයේ විපාක ලබා දෙන ආකාරය. මහා පුදුම දෙයක් මේක. ඒ සිත ඇති කරගන්න චේතනා ශක්තිය අනුව මුළු මහත් විශ්වයේම ඒ දේවල් එතෙන්ට ගැළපිලා එනවා, ඇදිලා එනවා, බුද්ධලේ ඇදිලා එනවා, දේවල් ඇදිලා එනවා, අවස්ථාව සැලසිලා එනවා. විශේෂයෙන්ම මෙතන හිතාගන්න තියෙන්නේ දැන් මේ කර්ම, පාප කර්ම විපාක දීමේදී ඇදිලා ඉන්නේ බොහෝ විට එක්කෝ ඒ මුල් කර්මයට හේතු වුණු, ඒකට උපකාර වුණු බුද්ධලයෝ, ඒ වගේම ඒක සමහර විට ඒ නිසා ඇති කරගත්තු වෛරය නිසා පලි ගැනීමට. විපාකයේදී බොහෝ විට අර දැන් යම් කිසි කෙනෙක් පිළිබඳව ද්වේෂයෙන් මම එයාගෙන් පලි ගන්නවා කියලා හිතාගත්තනම් ඊළඟ ගමනේ සමහර විට ඒ තැනත්තට පුළුවන් අර්ථන අර පලි ගන්න. හැබැයි එතනින් උපමණකින් මේ කර්මය ඉවර වෙන්නේ නැහැ. ඒ වෙනුවට තව තවත් වෙනවා. ඕකයි මේ ඇතුළත පිටත ගැටය කියලා කියන්නේ. මේක අවුල් වුණ නූල් පොලයක් කියලා බුදු පියාණන් මහසී ප්‍රකාශ කළා. මුළු මහත් සංසාරය ගැන බුදු පියාණන් මහසී වචන කීපයක් යොදලා තියෙනවා. සංතාකුලක ධාතා, ගුලාගුන්තික ධාතා, මුංජ බබ්බජ භූතා කියලා වෙන විදිහට මේ අවුල් වුණ නූල් ගැටියක් වගේ ඒ බුබුස්තන කියලා කියන විශේෂ සංකල වර්ගය ඒවත් අර අවුල් වෙන ස්වභාවය. අන්න ඒ විදිහට මේ මුළුමහත් සංසාරය ගැන අවුලක් කියලා අවුල් ස්වභාවයක් තියෙනවා කියලා කිව්වේ මොකයි? මේ අවිද්‍යාව නිසා ඇති කරගන්න ඒ පාප කර්ම ආදීට අනිත්‍යය ඇදිලා ඇවිල්ලා ඒ පුද්ගලෙන් සම්බන්ධ වෙලා ඒක උපකරණයක් පිට නෙමෙයි මේ අවස්ථාවේ මේ බුද්ධලින් සම්බන්ධ වෙන්නේ. ඒ අය ඇති කරගන්නවා තව තවත් කර්ම. ඉතින් මේක කෙලවරක් නැහැ. ඊළඟට ඒ වගේම සමන් කර්ම විපාක වඳිනකොට ඒක නැත්ත දන්නේ නැහැ. බුදු කෙනෙක් කිව්වේ නැත්නම් කර්මය පිළිබඳ හරි අවබෝධයක් නැත්නම් විශේෂ ශක්තිය, චිත්ත ශක්තිය ඇතිව කල්පනා කරන්නේ කවුරු හරි අටවපු මර උගලක් කියලා. ඉතින් ඒ අය පිළිබඳව ද්වේෂය ඇති කරගන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ උගල ඇටවුවේ සමම්මයි. සමාන කරගත්තු පාප කර්ම. ඉතින් ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පාප කර්ම කරන අය හරියට සමන්ට සතුරන් වගේ. සමන්ගේම සතුරන් හැටියට ඒක ක්‍රියා කරන්නේ. මොකද සමන් කරන දේ විපාක විඳින්න වෙනවා කවදා හරි. ඒක බරපතලමද විපාක විඳින්න වෙනවා. දැන් V8ක් පැල කරාම ඊළඟට ඒක ලොකු පැලයක් වෙලා සබෝයමක් වෙලා හැදිලා එනවා. ඒ වගේ එහෙම නැත්නම් පොඩි බීජයක් ගහක් වෙලා එනවා. ඒ වගේ කර්මයේ සල අවස්ථාවේ ඉඳලාම ඒක පැසෙන්න පටන් ගන්නවා. ඒ පැසීමේදී ඒක විශාල වශයෙන් විපාක දෙනවා. මොකද ලෝභ, දෝෂ, මෝහ කියලා ඒ අකුසල් මුල් වලින් ඇදලා එනවා තව ඒකට ඕන කරන සාරය. ඇදිලා ඇවිල්ලා අර පාප කර්මයේ වගේ සිය දහස් වාරයක් සමහර කර්ම ගැන බුදු පියාණන් මහසේ ප්‍රකාශ කරනවා. සමහර කර්ම විපාක පිළිබඳව ඒ තැනැත්තා වර්ෂ 100 ගණන්, වර්ෂ 1000 ගණන්, වර්ෂ ලක්ෂ ගණන්, 100000 ගණන් වෙයිදෙත මේ නිරේකසනා කියලා. කල්පගෙන සමහර විට නිරේකසෙනවා. ඒ බරපතල පාප කර්ම කියලාම. ඉතින් මේක මහ පුදුම දෙයක්. මේක කර්ම යන්ත්‍රයෙන් කරන දෙයක් ඊළඟට. මේකට අනුව අර පුද්ගලයන් ඇදිලෙනවා. එපමණක් නෙවෙයි. ඒ පුද්ගලයන්ුත් කර්මයට අහු වෙනවා. සමුනුත් විපාකයේ බව දන්නේ නැතුව ඒ සමතවත් කර්ම රැස් කරගන්නවා. කවදාවත් මේක අර නූල් පන්දුවක් අවුල් වුණාම ඒක බේර ගන්න බැරුව වගේ කොනක් හොයා ගන්න බැරුව වගේ අවුල් ජාලයක් මෙතන තිබෙන්නේ. ඒ කර්ම යන්ත්‍රය කියලා කියන වගේ අපිට හිතන්න තියෙන්නේ මේක එතකොට මේ කර්ම යන්ත්‍රයෙන් ක්‍රියා කිරීම එහෙම නැත්නම් කර්ම චක්‍රය කියලා කියන්න පුළුවන් මේක. මොකද කර්මය කරලා ඊළඟට ඒක කරකැවිලා එන විපාක වාරය. දැන් අපි දන්නවා දැන් මේ ඉදිරිපිට තියෙන ඔරලෝසුවේ අපිට යම් කිසි වෙලාවකට ඒක වෙලාවක් දැනගන්න ඕන නම් බොහෝ විට අපි අර ඒක ඔය ඊලාම් එක කියලා කියන්නේ එහෙම යම්කිසි සබනවා නිශ්චිත වෙලාවක් අනුව ඒක ක්‍රියා කරන හැටියට. ඒකට ඒ වෙලාව ගියාට පස්සේ අර දැතිරෝදේ කරකැවිලා ඇවිල්ලා ඒ කටයුත්ත සිද්ධ වෙනවා. යම්කිසි ශබ්දයක් නැගෙනවා. ඒ වගේ මේ සිත තුලත් මේ කර්මය කරකැවෙනවා. චේතනාව මොහ කරකැවිලා විපාක දෙනව ජාත වාර වශයෙන්. එකක් දෙකක් නෙවෙයි 10000 වාරයක්. මතුවෙමින් ඒ වායේ විපාක දෙන දුක් විපාක දෙනවා. ඒ විපාකවලට උපකාර වෙන පුද්ගලයන් පිළිබඳවත් කියන්න තියෙන්නේ ඒ අය තව තවත් කර්ම රැස් කරගන්න අමුතුවෙන්. මේ කියපු මේ කර්ම චක්‍රයේ ක්‍රියාකාරීත්වය හීන කරන්න පුළුවන්, නවත්වන්න පුළුවන් එකම චක්‍රය තමයි ධර්ම චක්‍රය. ඒ ධර්ම චක්‍රය තමයි අපි අර සීල සමාධි ප්‍රඥා කියලා කිව්වේ. දැන් මෙතන පළමුවෙන්ම සීලය ගැන කියනවනම් දැන් ප්‍රාණඝාත අකුසල පිළිබඳ කථාන්තර නිසා එතන මේ ශික්ෂාපදයක් සමාදන් වීමෙන් අදහස් කරන්නේ මොකද්ද? සමහරු කතාව දැන් මේ කාලේ බොහොම උගතුන් කියනවා ඕක එක සැරයක් සමාදන් වුණාම මදිද? හැමදාම සමාදන් වෙන්න ඕනද? හාමුදුර කෙනෙකුගෙන් ඕක ගන්න දෙයක්ද? ওই දෙන් ඔයිකුත් ප්‍රශ්න නඟනවා. නමුත් මෙතන කරන්නේ මොකද්ද? එක්තරා උපක්‍රමයක් සමාගයේ හිතනවා ගැනීමට. හිතට කොටින්ම හිත ඉක්මවාගෙන ඊළාට කය වචනේ ඉක්මවා ගන්න පුළුවන් වන්නේ එක පැත්තකින් බලනකොට. ඒ කියන්නේ අම්පිස අදිෂ්ඨානයක් දානවා හිතට. මම මේ පරපණ නැසීමෙන් අනුගේ ඒ ජීවිතය නැති කිරීමේ පාප කර්මෙන් වදහිංසා කිරීමෙන් වැළකෙනවා කියන එක ශික්ෂාපදයක් හැටියට සමාදන් වෙනවා. මම මේක කවුරුවත් කියනවට නේ ඒ විපාකවලට බය නිසා මම මේ ශික්ෂාපදය රකින්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. යම් කිසි අදිෂ්ඨානයක් ඇති කරහම මේක හොඳ ආරම්භයක්. තමන්ගේ හිත නපුරට නැඹුරු වෙනකොට හිත වරක්ව ගන්න උපකාර වෙන්නේ අන්න අර අදිෂ්ඨානයයි. තමන්ට හිතත් වෙනවා අර මම මේ විදිහට ශික්ෂාපදිය සමාදන් වුණා නේද කියලා. ඒක තුලින් ඒ තමන්ගේ නුවණට යම් කිසි විධානයක් කරනවා, අනත් කරනවා. සතෙක් දැක්කොත් මරන්න එපා. මරන්න කියලා කියනවා තමන්ගේ සිතැඟි. සිතැඟි කියලා කියන්නේ හැඟීම්. තමන්ගේ හැඟීම් ඒ කියන්නේ දිව පිනවා ගන්න, එහෙම නැත්නම් පලි ගන්න, විනෝදය, නොයෙකුත් හේතුන් නිසා කුරුල්ලෙක්, බල්ලෙක්, එළුවෙක්, කුකුලෙක්, ඌරෙක් ඒ මරන්න ඕන කියලා හිතෙනවා. ඒකම අර හිතෙන් හිතේ සමාදන් වුණු සීලය මතක් වෙනකොට මොකදල යුතු නැහැ, මොක කරන්න එපා කියලා යම් කිසි විධානයක් හිතෙන කෙනා. අන්න ඒක නිසා ගමන්ට තෙයින් වැලකිලා ඉන්න පුළුවන්. ඔන්න ඒ ශක්තිය සඳහා තමයි සීල සමාදානේ තියෙන්නේ. ඒ විදිහේ එහෙම ක්‍රමයක් උපක්‍රමයක් නැතුව බෑ මේකෙන් දෙන්නේ. මොකද ඒ තරමටම බලගතුයි සමාජයේ බලපෑම, තමන්ගේ හැඟීම් වල බලපෑම. ඒක එනකොට තමන්ගේ මුලින් මේකට සූදානමක් නැත්නම් හිත නෑත් කරගන්න බොහොම අමාරු වෙනවා. අර සංවරය එහෙම නැත්නම් ඒ වැලකී සිටීම ඉතාම දුෂ්කර දෙයක්. ඒකට පදනමක් හැටියට තමයි ශික්ෂාපදයක් සමාදන් වෙන්නේ. ඒ විදිහට සීලය උපකාර වෙනවා. එහෙම සීලය කඩකිරීමේ විපාක තමයි මේ කතා ප්‍රවෘත්ති රාශියෙන්ම අපිට තියෙන්නේ. ඒකට ඒ ධර්ම චක්‍රයේ ඒ පැත්තට ඊළඟට ඒ විදිහට එහෙම ශික්ෂාපද වලින් කෙරෙන්නේ එක්තරා අඩාල අන්දමින් තමන්ගේ පාප කර්ම පිළිබඳ ඒවායින් දැල කිසි කීමට යම් දිශා අනුබලයක් ලැබෙනවා. ඒ කියන්නේ කයයි වචනයයි පිටනව ගන්නවා. නමුත් හිත තුළ හිතවිලි රාශියක් ඇති වෙනවා. ඒ හිතවිල්ල පවා මහා බරපතල කර්මයක්. මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා කියන චේතනාවමයි කර්මය කියලා කියන්නේ. චේතනාව නිසා බාහිර ලෝකයට පෙනෙන ක්‍රියාවක් ඇහිණ වචනයක් නෙවෙයි. ඒ යම් කිසි කෙනෙකු තුළ අකුසල චේතනාවක් ඇති වුණා නම් ඒ වෙලාවේ ඉඳලාම ඒ තැනැත්තා බරපතල කර්මයකට අසු වෙනවා. ඒ අපි හිතමු පාප චේතනාවක් දැන් දේවදත්ත සෝවිලන් වහන්සේ ගැන ඔය අහලා තියෙන කොටිකුත් බුදු පියාණන් වහන්සේ කෙරෙහි දැඩි ද්වේෂයක් වෛරයක් ඇති කරගෙන ඒ විදිහට යම් දේවල් කළ බව සඳහන් වෙනවා. ඒ කළ දේවල් පමණක් නෙවෙයි ඒ සිටිවිල්ල පවා කොයිසම් බරපතල කුසලයක්ද. මොකද ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ලෝකයේ මුළු තුන් ලෝකාත්ම බුදු පියාණන් වහන්සේ කෙරෙහි එහෙම නැත්නම් රහතන් වහන්සේලා ආදී යම් සිත දියුණු කළ බුද්ධලයන් එහෙම නැත්නම් සත්ව වෙන එකක් තමයි යටත් පිළිසෙන් දැන් මෙතන පෙන්වුම් කරන්නේ සත්වයින් පිළිබඳව පවා. යම් කිසි කෙනෙක්ගේ ද්වේෂයක් එහෙම නැත්නම් මරණ චේතනාවක් ඒ විදිහට ඇති කරගත්තා නම් ඒ වෙලාවේ ඉඳලම බරපතල කර්මයක් කර්ම විපාක රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එතනත්. ඒක ක්‍රියාත්මක කිරීම තුළින් ඒක සම්පූර්ණ වෙනවා. චේතනාව සම්පූර්ණ වෙන්නේ ක්‍රියාවෙන් හරි වචනයෙන් හරි. ඒවා ක්‍රියාවට යන විදිය දේවල් නම්. නමුත් චේතනාවමයි මෙතන එතකොට මුලින්ම ඉන්න නම් කරන්න තියෙන්නේ සීලයෙන් සමනක් සෑහීමකටපත් වෙන්න බෑ. ඒකයි කියලා කියන්නේ සීලේ පතිච්ඡාය සීලේ පිහිටලා සීල පිහිටියේ නැත්නම් සිතක් ගැන හිතන් දැනෙන්නේවත් නෑනේ. ඒක නිසා සීලේ පිහිටලා කය වචනය පිළිබඳ යම් කිසි ඉක්මීමක් ඇති කරගෙන ඊළඟට චිත්තං පඤ්ඤංච භාවයන් දිනු කරගන්න ඕන. තමන්ගේ හිත දිනු කරගන්නවා කියලා කියන්නේ සමාධිය ඇති කර ගැනීමයි. මොකද හිත කියන එක විසිරිච්ච දෙයක්. සාමාන්‍යයෙන් සිත කියන එක සාමාන්‍ය ලෝකයාගේ හිත ඉතාමත්ම විසිරුණ ස්වභාවයක් තිබෙන්නේ. පාලනයකට ගන්න බෑ. දැන් මේ ලෝය ගලාගෙන යන ජල බහර දිහා බැලුවාම ඒ අතට මේ අතට හැරි හැරි ඒ ගල් තියෙන පැත්තට මේ පැත්තට හැරි හැරි ඔහොම දුවනවා ජලාල. ඕන ඕනෑ පැත්තකට යනවා. නමුත් මේක කොටු කරලා වටු කරලා ඒක නලයක් මගින් හරවලා ඇරියොත් සමහර විට මහා යකඩ රෝදයක් කරකවන තරම් විශාල ශක්තියක් එනවා. ජල විදුලි සම්මාන්ත ඒ කරන ස්ථාන වල අපිට දැක්කහ පේනවා. අන්න ඒ වගේ මේ විසුරුණු හිත තුළ නියම ශක්තියක් පේන්නේ නැහැ. ශක්තිය යටපත් වෙලායි කියන හිත මහා බලගත්තු දෙයක් හිත කියන එක. නමුත් මේ බල මේ ශක්තිය සංගලිලායි තිබෙන්නේ ඒ හිතේ කියන තිබෙන ශක්තිය විසිරලා තිබෙන නිසා ඒ ක්‍රියාත්මක කරන්න ඒ තුලින් අර ප්‍රඥාව ලබා ගන්න බෑ. ප්‍රඥාව සඳහා ප්‍රඥාව කියලා කියන්නේ ලෝකයේ මුළු මහත් විශ්වයේ ඇති අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවයයි. අවසාන වශයෙන් කියනවා නම් මමයි මාගේ කියලා ගන්න දෙයක් නැtei කියන හැඟීමට එන්න ඕන. ඒකට එන්න නම් මේ හැම දෙයකම තිබෙන අනිත්‍යතාව පළමුවෙන් දකින්න ඕන. ඒ අනිත්‍ය ස්වභාවය නිසා මේ නිරන්තරයෙන්ම මේක දුක් මුළු මහත් ආත්ම දුක් කියන හැඟීම එන්න ඕන. ඒකට මෙතන මමයි මාගේ කියලා අල්ල ගන්න දෙයක් නැහැ කියන එක ඒක ඉබේටම සමන්ත වැටෙනවා. ඒක එක්තරා අර මුල් කාරණා දෙක වැටෙනකොට මේ අනාත්ම ස්වභාවය මමයි මාගේ කියලා ගත හැකි දෙයක් ලෝකේ නැහැ කියන හැඟීම එනවා. ඒක තුලින් තමයි අර කර්ම ක්‍රියාත්මක චේතනාවට හේතු වෙන්නේ මට ඕනේ හැටියට මේ ලෝකේ තියෙන්න ඕන. මට ඕනේ හැටියට අනිත්‍යය පවතින ඕන. ওই විදිහ දැක්ක තදින් දැක්ක හැඟීම උඩයි මේකත් විදිය පාප කර්ම වලට ලෝකයා පෙළඹෙන්නේ. ඒ හැඟීමට යටින් තිබෙන මේ ආත්ම සංඥාව මමයි මාගේ කියන හැඟීම නැති කරන්න නම් අර විදිහට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ විදර්ශනා ප්‍රඥාව වඩලා විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැකීමක්. නිවිද දැකීමක් වගේ මේ අපගේ ජීවිතය අපගේ ශරීරය මේ ලෝකේ හැම දෙයක්ම තමයි අනිත්‍ය ස්වභාවය දකින්න ඕන. ඒකෙන් ඒ හැම එකක්ම කරන්න සිත සමාධිමත් කරගන්න ඕන. ඒකයි චිත්තං භාවය. සිත වැඩිවීම කියලා කියන්නේ. සිත වැඩිවීම ධ්‍යාන වැඩිවීම. ධ්‍යාන භාවනා ආදී වශයෙන් සමාධියක් සිත ඇති කරගන්නේ. එහෙම සමාධිමත් වුණු සිත අන්න අර විසිරලා තිබෙන ජල එහෙම නැත්නම් අපි හිතමු වීලක් හරි දඟක් හරි කියලා ඒක යම් කිසි ක්‍රමයකින් වේලක් බැඳලා දලාගෙන යන සලස්සනවා නලයේ. එතකොට විශාල ශක්තියකින් ඒක ඒ බලපහර විශාල ශක්තියකින් ගලාගෙන යනවා. ඒක තුලින් ඕනෑම දෙයක් අපිට අර වෙනකක් සවා විදුලි බලය පවා නිබදව ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ හිතේ ඒ සමාධිමත් කර ගැනීම සඳහා ඊළඟට උත්සාහයක් ගන්න වෙනවා. සීලෙන් සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඒකට උපකාර වෙන භාවනාව යම් කිසි කර්මස්ථානයක් බුද්ධානුස්සති වශයෙන් බුදුගුණ පාඨයක් හෝ බුදුගුණ පිළිබඳ එක බුදුරජාණන් වහන්සේගේ නවගුණින් එකක් හෝ ඊළඟට මෛත්‍රියට සූපපත් වේවා වැනි එක සිටිවිල්ලක් හෝ ඒ අසුභය පිළිබඳවත් කේස් ලොම් ආදී දෙයක් එහෙම නැත්නම් ඇට ආදී යම් කිසි තමන්ට වඩා පිළිකුල් වශයෙන් හැඟෙන යම් කිසි ශරීර කොටසක් මරණය පිළිබඳව මරණන් නියතන් ජීවිතන් අනියතන් වෙන යම් කිසි කෙටි පාඩයක් මගින් විතර සිතට නගා ගැනීමෙන් ඒක කුසල් සිතිවිල්ලක් වෙන්න ඕන අකුසල් සිතිවිල්ලක් නෙවෙයි කමඨහන කියලා කියන්නේ භාවනා කර්මස්ථානය කියලා කියන්නේ කෙනෙක් මරණී කොහොම හරි මරණවා වගේ දේවල් කීම නෙවෙයි සුවපත් වේවා ඉතින් අර ඒක සම්මා සමාධිය හොඳ සමාධියක් සඳහා හොඳ කුසල් අරමුණක් කුසල් කමඨහනක් කර්මස්ථානයක් උපකාර කර ගන්න ඕන කුසලයක් නඟුරු වෙනවාදී ඒක තුලින් හිත සමාධිමත් වෙනා නම් අන්න සිතේ ශක්තියේ අවස්ථාවේ අත්දකින්න පුළුවන් සිත කොයිතරම් ප්‍රබල දෙයක්ද කියලා ඒක යොදා ගන්නවා ඊළඟට ක්‍රමක්‍රමයෙන් ඒ සමන්ත්‍රයේ හිත තුල මේ හරියටම ජල ධාරාව වගේ ගලාගෙන යන ඒ ගලා යාම පවා නතර කරන්න. ඒ කියන්නේ සිතට එන සිතිවිල්ලක් පාසා අපේ සිත පෙරිල්ලා ගිහිල්ලා අකුසලයට නඟුරු වෙනවා. දීර්ඝ කාලයක් මේක පහළට ගලාගෙන යන ගඟක් වගේ අකුසල පැත්තටමයි සංසාරයේ සත්‍යයගේ හිත නඟුරු වෙන්නේ. ඉතින් ඒ සිතිවිල්ලක් ආවහම ඒක උඩ ඇති වෙන විචාරක හිතිවිලි නිසා ඉබේටම තව කර්ම රාශියක් එකතු වෙනවා. මේ කර්ම යන්ත්‍රයේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වීම නතර කරන්න නම් අර සිතිවිලි වල ශක්තිය බිඳින්න ඕන චේතනා ශක්තිය ක්‍රමක්‍රමයෙන් මේක සංසුන් කරන්න ඕන අර සංස්කාර කියලා කියන්නේ මේක සිත නිතරම දඟලන ස්වභාවයක් තිබෙනවා අන්න ඒක නවත්වලා සංසිඳීමක් නිවීමක් බවට පත් කරන්න ඕන මොකද හැම ඒ දඟලන හැම වාරයක් පාසාම එහි ඇති වෙන කර්මවලින් සමතවත් භව ආත්ම භව මවනවා මා පුදුම දෙයක් මේක ඒ කර්මයකට විපාක දීම සඳහා ඒ ධාතිවල උත්පත්ති ලබා දෙන ආකාරය ඒකට අනුරූපව ඒකට ගැළපෙන ආකාරයට පටවියාපෝ තේජෝ වායගෙන ධාතු අතර ඇවිල්ලා සම් කිසි මෞකසක හෝ වෙන තැනක හෝ සම් කිසි ශරීරයක් නැවෙනවා මේ ශරීරය නැවෙන්නේ හරියට අර ඒ කර්මයට අදාළ වේදනාවන් නිදින්නේ විදින්නට අවස්ථාවක් දීන හැටියට කර්මයේ විපාක දෙන්න නම් ඒකට අදාළ වේදනාව නිදින්න ඕන. ඒ වේදනාව නිදින්නේ යම් කිසි ශරීරයකින්. ඒ විදිහට තමයි ශරීරය නැවෙන්නේ. ඉතින් සමහරව අන්ධය වෙලා, ගොළු වෙලා, බිහිරි වෙලා, අතපය කොර වෙලා ওই නොයිකුත් ආකාරයට උපදිනවා. තවත් නොයිකුත් දුක් ගැහැට රෝග පීඩා, ඊළඟට අතුරු අන්තරා ඔය හැම එකක්ම එන්නේ අර කර්ම ශක්තිය ගෙවා ගැනීමටයි. මුළු මහත් කිසියම සැරසිලා සිටින්නේ. ඒ චේතනාවෙන් ඇති කරගන්න ශක්තිය අනුව විපාක දීමටයි. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් එහෙමනම් නරකද අපි පින් කර කරම හිටියොත් අපට බැරිද මේ සංසාරේ කවදාත් හැමදාම ඉන්න. ඒක කවදාවත් කරන්න බැරි වෙලා. මොකද මේ එක පැත්තකින් ඒක තමන්ට හරියට ඉන්න ඕන නම් තමන් කැමති හැටියට හැම තිස්සෙම මේ සංසාරය කියන එක දුක් ගොඩක්. හැම කෙනාම තම තමන්ගේ සංහාව, ආසාව සංසිඳවා ගන්න පොරකන තැන. එබඳු තැනක තමන්ගේ සිත ඇඟි අනුව තමන්ට ඕන හැටියට ජීවත් වෙන කිසිදාක බෑ. ඒක පැත්තක්. අනිත් එක තමයි ඒ කුසල් කළත් ඒවයි විපාක දෙන්න හැටි ආයිත් අර කරපු කරන ලද පාප කර්ම වල විපාක ගෙවන්න අපි හිතමු දිවි ලෝකෙ උපන්න කියලා ආයිත් ගිහිලා අපායේ වැටෙනවා. ඒ පින ගෙවුනට පස්සේ. කොයිතරම් පින් දහම් කළත් කල්ප ගණන් ගිහිල්ලා හරි. ඒවයි විපාක ඉවරනාට පස්සේ සමන් කරපු අකුසල් වල විපාකම දින්න සිද්ධ වෙනවා. ඒක තමයි අනිත්‍යතාව කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝ පවා. ඒ හිතාගෙන ඉන්නවා තමයි නිත්‍යයි කියලා ඒත් අනිත්‍යයි. කල්ප ගණන ගිහිල්ලා හරි ඒක තින් කුසල් ඉවරුණාට පස්සේ හරියට අටුවේ දී ඉවරුණා වගේ. හොඳට කාලා දීලා නැතලා ඉන්නවා. අටුවේ දී ඉවරුණ දවසට තමයි ඔන්න එදාට තේරෙනවා මේ භයානක කම. ඒ වගේ තමයි කුසල් කරත් එක පැත්තකින් ඒක සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහේ අන්තිමට බලනකොට මේක මේ ගැටේ හිඳින්න ඕන මුලින්ම මේක අවුලුම නූල් බෝලේ මෙහෙම බෑ කවදාවත් ලිහන්න බෑ බුදු කෙනෙකුටවත් ලිහන්න බෑ කොයි තරම්ද කියතොත් මෙතන කරන්න පුළුවන් වන්නේ ඒ මාර්ග ඥාන කියලා කියන ඒ විදර්ශනා ඥාන ඇති කරගෙන ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ කර්මයන් පිළිබඳ යම් කිසි සංසිඳීමක් කරන ආකාරයකටයි ධර්ම චක්‍රය කියලා කියන්නේ. අර කර්ම චක්‍රය අර පැත්තෙන් කරකැවෙනවා. බුදු පියාණන් වහන්සේ දක්වනවා උත්සාහයෙන් කරකැවිය යුතු ධර්ම චක්‍රය. කර්ම චක්‍රයේ ඉදී කරකැවෙනවා විපාක දෙමින්. ධර්ම චක්‍රය උත්සාහයෙන් කරකවන්න ඕන. හරියට අර දඟේ ඉහෙලට පීනන්නවා වගේ. ඒක ගැන හොරයක් නැහැ. බුදු පියාණන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කරනවා මේ මුළු මහත් ධර්මයේම මේක පටිසෝතගාමී ධර්මයක් කියලා. පටිසෝතගාමී කියලා කියන්නේ මේ ගලන ජල පහරට ඒක ඉහළින් උඩට පීනන වගේ. ජල පහරේ එක්ක පීනන එක පහසුයි. නමුත් ඒක ඒකට දඟ උඩහට පීනීම තමයි අපහසු. අන්න ඒ වගේ දෙයක් මේක ධර්මය. මොකද සාමාන්‍ය ලෝකයාගේ සිත් පාපයට නැඹුරු නිසා. ඒක උත්සාහයෙන් නොකර කවදාවත් මේ සංසාරයෙන් ගැලවෙන්න බෑ. මේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒක සඳහා යොදන ප්‍රයත්නය තමයි අර විදිහට අර චේතනාවේ ශක්තිය බිඳින එක. ඒක බිඳිනවා අවස්ථා තුනකින්. අවස්ථා හතරකින් බිඳිනවා. පළවෙනි අවස්ථාවේදී අර සෝවාන් මාර්ගඥානය කියලා කියන ඒ විදර්ශනා ඥාන තුලින් අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ යම් කිසි මට්ටමකින් ගැඹුරු වැටහීමක් ඇති වුණාම ධර්මතාවක් වශයෙන්ම චේතනත්තාගේ සිඳ සිත පළවෙනි වරට නිවන දකින්නවා. සම්පූර්ණ සිඳීමක් අත් දකින්නවා. ඔක්කොම කෙලෙස් නැතර නොකළ ඒ වයින් නිදුර නැතත් චේතනත්තාගේ අර ඒ ප්‍රඥාව නිසා යම් කිසි කර්ම බීජ කොටසක් ඉහළට යනවා. කර්මයේ ඒ කියන්නේ අපායදානි කර්ම කියලා කියන කර්මයේ ඉතාමත්ම දැඩිව මමයේ මාගේ කියන හැඟීම ඉතාමත්ම දැඩිව අරගෙන යම් කිසි කර්මයක් කළොත් ඒ විපාකය සමහර විට අපායටම ගෙන යන විදිය බරපතල එකක්. ඒක නිසා පළමුවෙන්ම ඒ සිතේ තිබෙන ඒ කර්ම කිරීමේදී ඒ කර්මවල ශක්තිය බිඳිනවා. ශක්තිය බිඳින්න උපකාර වෙන්නේ ප්‍රඥාවයි. මොකද ඒකට හේතුව අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා නම් අවිද්‍යාව යම් ප්‍රමාණයකට තුනී වෙනකොට සංස්කාරات තුනී විය යුතුමයි. අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙනකොට සංස්කාරات සංසිඳෙන්න ඕන සම්පූර්ණයෙන්ම. ඔන්න ඔකයි ධර්මතාව. ඒ ධර්මතාව අනුවයි බුදු පියාණන් වහන්සේ ඔය මාර්ගඵල කියලා හතරක් දක්වලා තිබෙන්නේ. මුල් අවස්ථාවේදී ඒ සෝවාන් මාර්ග ඥාණයෙන්ම ලැබෙන විමුක්තිය කොයිතරම්ද කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. අර නියපිටක තියෙන පස් වගේ තව මුළු මහත් සංසාරයේ තව ඉතිරිව තිබෙන දුක් කොටස මහා පොළොවේ පස් වගේ විශාල දුක්ගඩකින් ඒතනත් ආසෝවාන් මාර්ග ඥාණයෙන් ලැබෙන නිස්සීම විශාල සංසානයක් ලැබෙනවා. ඒ තරම් භයානකයි සංසාරය. මේක නිදෙන්න බෑ කියන හැඟීමයි සාමාන්‍ය ලෝකයට හැඟෙන්නේ. ඒ තරම් පුදුම අන්තෝජතා බහිජතා කියන ඇතුළතත් පෙරුණුම පිටතනුත් වැළුණු මහා පටලැවිල්ල. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන සීල සමාධි ප්‍රඥා මාර්ගයෙන් මේ හෙලි කරනවා. මෙන්න මේක මත්තම් මේ එක්තරා තත්ව හතරකින් මේ කර්ම බල නිදින්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහ හතරක් පමණක් අතර නැවත උපදින අන්දමට ඒ සෝවාන් පුද්ගලයා ලොකු සානියක් ලැබනවා. තවත් ඈතට ඒ ධර්ම චක්‍රය තවරක් කරකැවුවාම ඒ අවස්ථාවේදී ඒ තැනත්තට සබදාගාමි කියලා කියන්නේ නැවත මෙලොවට එක සැරයක් එන්නේ. දිවි ලෝකේ උපදිලා ඕන්නම් නැවත එක සැරයක් මනුෂ්‍ය ලෝකෙට එන්නත් මනුෂ්‍ය ලෝකෙන් ඉඳ දිවි ලෝකෙ උපදිනවා. ඉතින් ඒ විදිහට නැවත මේ ලෝකෙට එකවරක් පමණක් එන විදිහට ලොකු සානියක් ලැබනවා. ඊයින් පස්සේ කොහොම හරි රහත් වෙලා දුක් කෙලවර කරනවා. ඊළඟට අනාගාමි කියලා කියන தත්ත්වය අනාගාමි කියලා කියන්නේ නැවත මෙලොවට එන්නේ නැහැ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක ඉපදිලා එතනම දුක් කෙලවර කර ගන්න රහත් වෙලා නිර්වාණ පාන. අවසානයේ රහත් වීම කියලා කියන්නේ මේ ලෝකයේදීම ඒ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය ඉතාමත්ම ගැඹුරින්ම විනිවිද දැකලා අර සංස්කාරවල සම්පූර්ණ සංසිඳීම සරසමාපත්තිය දැකලා ඒ කර්ම බීජ වියලවලා නවත උත්පත්තියක් නොලබන ආකාරයට ඒ සංසාර දුක් කෙලවර කර ගැනීමයි. නමුත් අර කියාපු විදිය කර්ම චක්‍රය කොයිතරම් බලගතුද කියතොත් බුදුරහතුන් වහන්සේලාට පවා අතීතයේ කරන යම් යම් කර්මවල විපාක විඳින සිද්ධ වුණා. ඒක වඩාත්ම ප්‍රකට කාරණේ තමයි මේ පින්වත්න් කවුරුත් අහලා තිබෙන මුගලන් මහරහතන් වහන්සේ. අර 91 කල්පයකට ඉහතදී තමන්ගේ මව්පියන් ඇට කුඩු වෙන තරම් දිඳෙන ඇට කුඩු කරන තරම් විදියට ගහලා මසලල මරු පාප කර්මය කොයිතරම් විපාක දුන්නද කියතොත් කායික වශයෙන් බලනකොටත් අර කපුටාගෙන කිව්වා වගේ කාල වර්ණය. ඊළඟට ඒ වගේම අරතරම් 이르දිමත් කෙනෙක් වුණත් අවසානයේ පොරු 500 අතින් මරණයටපත් වුණා ඒත් ඇටකුඩු කරලා. අන්න ඒ විදිහට මේ පාප කර්මවල විපාක රහතන් වහන්සේලාට පවා දෙනවා විපාක දෙනවා. ඒ තරම් බලගත් කර්මයක්. නමුත් සාණිය මොකද්ද? නැවත උත්පත්තියක් නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ගෙදර වල් වලින් වීසි කරන ඒ වලං කෑලි ඒ කොළුවන් වීසි කරන ගල්ලරෝ මේව උඩින් ඇවිල්ලා මේ සිසක වැටෙනවා. සිස පලාගෙන පිණ්ඩපාතේ ගිහිල්ලා එන ගමනේ තියෙන සිස පලාගෙන එනකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බ්‍රාහ්මණිය බ්‍රාහ්මණිය යම් පාප කර්ම වලින් උඹට ඒ දීර්ඝ කාලයක් අපායේ පැසෙන්න තිබුණාද? අර අර තරම් විශාල පිරිසක් මිනිසෙයින් ගේ ජීවිත හානි කිරීමේ ඒ පාප කර්ම නිසා නිරේ පැසෙන්න තිබුණාද? ඒ වයින් නිදහස් වෙලයි. ඕක පොඩි දෙයක්. ඔය දැන් වෙලා තිබෙන අන්තරාව පොඩි දෙයක් කියලා සමතනවා. අන්න එයින් අපිට පේනවා මේ කර්මයේ කර්ම චක්‍රය ඉතාමත්ම බලවත් දෙයක්. මේකෙන් දිනන ක්‍රමය මොකක්ද? ප්‍රඥාව මතු කරගෙන නැවත උත්පත්තියක් ලැබීම කියලා කියන මේ භයානක தත්ත්වය මේ සංසාරේ ඒ தත්ත්වයේ නිදි අත් නිදීමයි. ඉතින් මේක කියනකොට බොහෝ විට බෞද්ධින්ට මේ කාලේ බයක් හිතෙනවා. අපෝ එතකොට කො අපි මේ පැවැත්ම පිළිබඳව කියන සංහාව තමයි ලෝකයා තුළ ජීවෙන ඉතාමත්ම සියුම් සංහාව. ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන භව සංහාව කියලා. කොහොම හරි ලෝකයේ මේ පැවැත්ම පවතිනයි සත්‍ය උත්සාහ කරන්නේ. මේක කොච්චර කිව්වත් ඒ අපෝ අපි නැති වෙනවා කියලා බයක් ඇති වෙනවා. ඒක නැති කරගන්නම් කරන්න තියෙන්නේ මොකක්ද? අර අපේ මමේ කියලා හැඟීම හේතු වෙන ඒ ආත්ම දෘෂ්ටිය. ඒක නැති කරගන්න ඕන ප්‍රඥාව මතු කර ගැනීමෙන්. මෙතන මමේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. මමේ මාගේ කියලා ගත්තු දේවලුත් ඒ මමත් හැම එකක්ම හැම දෙයක්ම අනිත්‍යයි. මොහොතක් මොහොතක් පාසා ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ වගේම එතන සත කියලා ගන්න දෙයක් නැහැ. ඉතා වෙනස් වෙන හැම දෙයක්ම සකස් කිරීම ආදී වශයෙන් ඊළඟට ඒ පෙරලීම නිසා ඇති වෙන කම්පණේ ඒ හැම එකකින්ම දුකක් ඇති වෙන්නේ. ඒ දුක් ස්වභාවයයි මුළු මහත් සංසාරයේ තිබෙන්නේ. ඒක අයත් කොටිම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා නියම විදියට දර්ශනය කරනවා නම් දුක කටුවක් වගේ. ඒ වගේම සැපයි කියලා කියන එකත් ඇත්ත වශයෙන්ම දුකක්. මේ විදිහට දුකයි සැපයි කියලා ලෝකයා හිතන හැම එකක්ම බුදු පියාණන් වහන්සේ දුක් හැටියටම හඳුන්වනවා. මොකද මේ සැපයි කියලා හිතන වේදනාව පවා වෙනස් වුණාම අපි ඒක දුකක් අපිට ඒක දුකක්. අපි ප්‍රියමනාප දෙයක් ප්‍රියමනාප කෙනෙක් අපෙන් තුරන් වෙනකොට අපිට දුකක් එනවා. හැම එකක්ම සැප ස්වරූපයෙන් එන්නේ දුකක්. ඔය තත්ත්වය නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කිසිම බේරීමක් නැහැ මුළු මහත් සංසාර පැවැත්මෙන්ම විදීම නිසා. ඒක නිදෙන්න කැමති නැත්තේ මෝහය නිසා එහෙම නැත්නම් අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව නැති වුණාම ඒ තැනැත්තන්ට බය නැහැ. මොකද මෙතන නැති වෙන කෙනෙක් නැහැ කියන හැඟීම එනවා. ඒ ගැඹුරු අවබෝධය තුලින්. ඔන්න ඒ විදිහේ ගැඹුරු දර්ශනයක් මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ සංසාරේ මේ කර්මපට ලැබිල්ලෙන් බේරෙන්න. මේ තරම් මේ භයානක විපාක දෙන නැවත නැවතත් එළවෙනක් විපාක දෙන විදිහ ස්වභාවයක් කර්මවල තියෙනවා. ඒක තමයි සමහර කර්ම මෙලවදීම විපාක දෙන සමහර දේවල් ඊළඟ ජීවිතයේ සමහර දේවල් තවත් ඈත ජීවිතයක කොයිදෙට එළවෙනව විපාක දෙන සමහර කර්ම 10000 වාරයක්. අන්න ඒක නිසා මේ තුන කල්පනා කරන්න ඕන අපේ ජීවිතවල අපි මේ ධර්මය ලං කරගන්නේ මොකටද? මේ සංසාර දුක්යෙන් මිදීමටයි. සතර දුක්ඛ කියන්නේ ඔය සාමාන්‍ය ලෝකයා හඳුන්වන මතු පිටින් පෙනෙන දුක් ටික පමණක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු දෙයක්. ඒක හොඳට වැටහෙන්නේ සමාධිගත හිතට. හිත තැන්පත් වෙනකොට පේනවා මේ අපි සැපය කියලා හිතන හැම එකකම තිබෙන්නේ ඇත්ත වශයෙන්ම දුකගෙන දෙන ඒක ස්වභාවයක්. ඒකකින්වත් සෑහීමකටපත් වෙන්න බෑ. තෘප්තියක් නෑ. සංහාව ගැන කියලා තියෙන බුදු පියාණන් වහන්සේ මේක මහ පුදුම පිපාසයක්. ඉතින් උන කාර්යා වතුර ඉල්ලන්න වගේ අපි මේ භවයේ මේ ජීවිතේ අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැත්නම් අපි මැරෙන මොහොතේ කොතනක හරි නැවත උපදීමේ ප්‍රාර්ථනාව ආශාව ඇතිවයි අවසාන හුස්ම හෙළන්නේ. ඉතින් ඒ ආශාව අනුව ඒ ප්‍රාර්ථනාව අනුව අපිට ලැබෙන්නේ අපට ඕන එකම නෙවෙයි. අපි කර්ම අපි කරන ලද කර්ම අනුවයි ඒක සැලසෙන්නේ. දැන් අර ගොනකු මැරීම කියලා කියන එක ඒකෙන් යම් කිසි සතුටක් අර තැනක් ලැබුවා. තෘප්තියක් ලැබුවා ඒ ගොනා මරා ගැනීමෙන්. අන්න ඒකට ගැළපෙන විදිහේ ඒ වගේ වාදමන්න සුදුසු ශරීරයක් ඒ තැනට ලැබුණා කපුටෙක් හැටියට. ඒ විදිහටම අර අනිත් ඒවා ගැන හිතන්න ඕන. ඒ තමන් විනෝදය සඳහා සතුටු වීම සඳහා ඇති වුණු සන්නාද පාප කර්ම වල විපාක තමන්ටම ආපසු විඳින්න වෙනවා. ඒකට කියනවා සම්ම සරික්ඛතාව කියලා. කර්මයයි විපාකයයි බොහෝ විට එක සමානයි. කර්මයට අනුරූපම විපාකය තිබෙනවා. ඒ විදිහටම ඔය විදිහට කර්ම චක්‍රයක් කරකවෙන මේ ලෝකයක් මේක සම්පූර්ණයෙන්ම කියනවා නම් සංසාරය කියලා කියන්නේ මේක කර්ම සාගරයක්. මේක දුක් සාගරයක් කියලා කියන්නේ මේක කර්ම සාගරයක් නිසා. මේකේ කරනවා කර්ම කරනවා කර්ම නොකර ඉන්නත් බෑ. ජීව ප්‍රයත්නක් ගෙන යාම සඳහා මේ චේතනාව පාවිච්චි කරලා යම් යම් කර්ම සිද්ධ කරන්න ඕන. ඉතින් කුසල් විතරක් නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. මොකද ඉබේටම පව් කරන්න සිද්ධ වෙනවා. තම තමන් ආගේ අය වෙනුවෙන්, තමන්ගේ ජීවිත පැවැත්ම වෙනුවෙන් ඔය නොයෙකුත් හේතුන් නිසා. ඔක නිසා මුළුමහත් සංසාරයෙන් මිදීම හැර මේ ගැටේ කපන්න වෙන ක්‍රමයක් නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ අර දේවතාවට ප්‍රකාශ කළේ සීලේ පතිච්ඡාය නරෝ සපඤ්ඤෝ නුවර නුවණැති පුද්ගලයා සීලේ පිහිටලා සිතත් ප්‍රඥාවත් දියුණු කරලා අන්න එබඳු ඒ ක්‍රියා කරන වීරවන්ත දක්ෂ භික්ෂුව තමයි භික්ෂුව වෙන්නත් පුළුවන් සාමාන්‍ය යෝගාවචර භික්ෂුව කියලා කිව්වට මෙතන භික්ෂුවක් පමණක් නෙවෙයි සම්පූර්ණ යෝගාවචර ගිහියෝ පැවිදිවෝ කියන ඒ කියපු මාර්ගය අනුව ධර්ම මාර්ගය අනුව සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඉතින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන විදිහට තමන්ගේ බුදු මහත්සේ චින්තන පරම්පරාවම ප්‍රතිසංවිධානයක් කරගන්න ඕන හරි දැකීම ඒ හොඳ නරක කුසල අකුසල පිළිබඳ මූලික වැටහීමත් බුදු මහත් සංසාරයේ දුක් ස්වභාවය පිළිබඳ ඒ චතුරාර්ය සත්‍ය දුකක් දුකට හේතුවක් දුක නැති කිරීම කියලා කියන නිවන සීත මාර්ගයත් පිළිබඳ යම් කිසි වැටහීමක් ඇතිව තමන්ගේ එදිනදා ඒ ජීවන දෘෂ්ටිය සකස් කරගන්න ඕන පළමුවෙන්ම ඊළඟට ඒ ජීවන දෘෂ්ටි අනුව තමන්ගේ සිතුම් පැතුම් පවත්වන්න ඕන අර මහණවීමේ නැත්නම් මේ සංසාරයෙන් අත් මිදීමේ අදහසම තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ මහණවීම පිළිබඳ අදහසක් පමණක් නෙවෙයි මේ සංසාරයෙන් නික්මීම පිළිබඳ අදහස් ඇති කරගන්න ඕන නෙක්ඛම්ම සංකප්ප ඊළඟට මෛත්‍රී සිතිවිලි හිංසාකාරී සිතිවිලි වෙනින්වීම අවිහිංසා සංකල්ප ඔය විදිහට හොඳ සිතිවිලි වල වලට සිත පුරුදු කරගන්න ඕන ඒ සිතිවිලි අනුව ඊළඟට වචනයක් හදස් කරගන්න ඕන දරුකීම් කේලාන්තිම් පරස වචන කීම් නිෂ්ඵල වචන දෙමින් මාදීන් වැලකීලා අර හොඳ වචන කීම් හරි වචන කීම් සත්‍ය වචන කීම් ආදී හොඳ පැත්ත පුරුදු කරන්න ඕන ඊළඟට ඒ තමන්ගේ ක්‍රියාවන් පිළිබඳව ප්‍රකාශ කරනවා නම් සම්මා කම්මන්ත එතන විශේෂයෙන්ම ප්‍රාණඝාතී අදින්නාදානී කාමීච්ඡාචාරය කියලා කියන බලගත් අකුසල් සයින් කරන ඒ වැරදි ක්‍රියාවලින් වෙන්න ඕන ඊළඟට ගමනක් නෙවෙයි තමන්ගේ ආජීවය තමන්ගේ ජීවිකාව අන්න එතෙන්දි තමයි හිතා ගන්න තියෙන්නේ දැන් මේ කාලේ නම් සතුන් මැරීම කියන එක ඉතාමත්ම පහසු දෙයක් නොකර බැරි දෙයක් සමාජයේ ජීවත් වෙනවා නම් කොහොමවත් වෙන්න ඕන නම් නොකර බැරි දෙයක් කරන්න පුළුවන් සිය දහස් ගණනේ ඒ සතුන් මරන්න පුළුවන් ඉක්මනින් කොහොමවත් වෙන්න පුළුවන් නමුත් ඒ වාට නිදින්න වෙන විපාක ටික තමයි ඔන්න ඔය මේ කතාන්තර වලින් අපට පෙනෙන්නේ ඒක නිසා ලාභ ලබන්න කැමති කෙනාට ඒ විදිහේ සත්‍යංසා ආදී කරමින් ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන්. එයින්ම ලාභයයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරේ. ඉතින් එතනත් ලාභයක් කියලා ගන්න පුළුවන්. මොකද එක සතයි මරන්නේ. නමුත් Tamanta 10000 වාරයක් මැරෙන්න සිද්ධ වෙනවා. එතනත් අර 10000 ගුණයක් එක ලැබෙනවා. එතනත් පාඩු නෑ. අන්න එහෙම ඉතල ගන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා ඒ පාප කර්ම වල භයානක විපාක ගැන හිතන්න ඕන. එහෙම හිතලා තමන්ගේ ජීවිතාව සකස් කර ගැනීම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට වැරදි වෙන දාම් ආදී මත්යන් වෙන දාම් වශයෙන් වෙන දාම් සතුන් මත ඇති කිරීම ආයුධ වෙන දාම් ආදීන් වැලකිලා ඒ තමන්ගේ සිතුම් පැතුම් සකස් වෙන ආකාරයට ජීවිතාව සකස් කර ගන්න ඕනේ. එහෙම සකස් කර ගන්න අතරේ උත්සාහය තුළින්ම අර අකුසල් වලින් වෙන අකුසල් වැළැක්වීම අකුසල් වලට සිත යාම වැළැක්වීම තමා තුළ තිබෙන අකුසල් ඉවත් කිරීම ඒවා නිරපා හැරීම ඒ වගේම කුසල් ලං කර ගැනීම තමා තුළ තිබෙන කුසල් සිත් දියුණු කර ගැනීම කියලා කියන හතර ආකාර සම්මා වායාම කියලා කියන ඒ ධීරය දරන්න ඒ තැනට පුරුදු වෙනවා තමන්ගේ ජීවිතාව සකස් කරන තුලින්ම සකස් කිරීම තුලින්ම එතකොට ඒ විදිහට හොඳ හිතිවිලි වලම හැම තිස්සෙම සිත් ගමන් කරනකොට ඒ තැනටාගේ සතිය දියුණු වෙනවා සිහිය හොඳ සිහිනුවණින් ඒ තැනටාට ඉන්න සිද්ධ වෙන මුරකාරීක් වගේ ඊළඟට ඒක තුලින් අර හොඳ කුසල් සිතක් නිතර නිතර හිතර මතු කර ගැනීමෙන් සමාධිය පුත් ඇති කර ගන්න පුළුවන්. අන්න ආදී ඒ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනකොට ඊළඟට ඒකට ගැළපෙන ආකාරයට විදර්ශනා භාවනාවට ඒ භාවනාවේ හැටියට අපි සැලකෙන අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරා නම් යම් කිසි කෙනෙක් අන්න ඒක නැත්ත තමයි හරති ආපු විදිහට සෝවාන්සක දාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදී මේ මුළු මහත් සංසාර අති භයානක සංසාර දුක්ඛින්වත් නිදා උතුමම මහණෙනි සියලු සංස්කාර සංසිඳීමේ ඒ යුක්තිය ලබන්නේ උතුම් වූ නිර්වාණ අවබෝධය කරන්න යන නිසා මේ පින්තුන් නඩුවෙන් කෝයේ දවසක මේ සුළු වේලාව තුල හෝ තමන්ගේ සිත අර විජේත ආර්ය අෂ්ටාංගික මාර්ගයට නැඹුරු කරගෙන ශීල සමාධි ප්‍රඥාව නැඹුරු කරගෙන මේ පාප කර්ම වල භයානකත්වය සංසාරයේ භයානකත්වය ගැන හිතලා සතර බිය ඇති කරගෙන සතර දුක් ස්වභාවය වටහාගෙන මේ අවස්ථාව මේ සුළු කාලය තුල හෝ හොඳ සිතුම් සතුන් පවත්වා ඒක උපකාරයෙන් වන්නේ නැත මේ සංසාරයේ දොර වහලා වුණ නිවනට හැරෙන්න අන්න ඒක නිසා එබඳු වටිනා සිතුම් පැතුම් රාශියක් ඇති කරගත්තා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ නියම් කිසි ගාථා ධර්මයක් ආශ්‍රයෙන් ඒ ගැන සතුටු වෙලා ඉදිරියටත් ඒ තමන්ගේ සිතේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥාව කියන මේ ගුණධර්ම වැඩෙන ආකාරයට සිතුම් පැතුම් පවත්වා ගන්න ඕන. ඒවාට රුචි, ඒවා දියුණු වෙන ආකාරයට, ඒවා දියුණු වෙන දේවල් සොයලා යන්න ඕන. දියුණු වෙන දේවල් මොකද්ද? ධර්මය, ධර්ම චින්තාව, එහෙම නැත්නම් කුසල් තින් දහම් කිරීම. මේ හැම එකක් තුලින්ම තමගේ සිත කුසලයට නැඹුරු වෙනවා. අවසාන වශයෙන් කියනවා නම් සිත භාවනාවටම භාවනාවට නතු කරලා විදර්ශනා භාවනාව තුලින් තමයි මේ සංසාරයෙන් මිදෙත් නිදෙන්න පුළුවන්. අනේ විදිහට අදිස්ථාන කරගෙන දැන් මේ අවස්ථාවේ තමන්ගේ මුළු මහ ජීවිතාම යහමඟට හරවන්න බැඩි අදිස්ථානයක් ඇති කරගන්න ඕන. මොකද තමන්ට විඳින්න සිද්ධ වෙන තමන් කරන ඒ පාප කර්ම වල විපාක ඒවායින් කවදාවත් ඒවායින් නිදෙන්න අත් නිදෙන්න රැකවරණ දෙන්න ආරක්ෂා ස්ථානයක් මේ මුළු මහත් මේ මුළු ලෝකයේම නැ අන්නේ ඒ දේශනාව අනුව මේ දෙන්න තුන් එතකොට මේ සුළු කාලය තුල ධර්ම ශ්‍රවණ වශයෙන් පරිම භාවනාවේ වශයෙන් ගුණ රාශිය ප්‍රස්තර ගත්තා ඒ ඇති කරගත්තු කුසල් චේතනා රාශියම උපනිෂ්ඨය කරගෙන මේ ජීවිතයේදීම තම තමන් මේ බණ භාවනා දිනු කරගෙන උතුම්මම සෝවාන් සකදාගාමී ආදී මේ මාර්ගඵල ප්‍රතිවිදින උතුම්මම ආමහණියනි සංසම්පති ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම මෙතෙක් මේ ප්‍රස්තරගත්තු ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණ මේ වශයෙන් අපි දුක් කියන්නේ ප්‍රස්තරගත්තු කුසල් සම්භාරයේ මේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු යම් තාක් මේ ධර්මයට අත දෙන ධර්මයට හිත යොදන ඒ සත්ක පුත්හාසීත් නම් හැම දෙනෙක්ම මේ අනුමෝදන් වෙනවා. මේ කුසල අනුමෝදන් වෙනවා. අනුමෝදන් දී සමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් තුමාම මහණෙනි සැනසෙත්වා කියන ඒ ශාසනාව පිට ගන්න ඕනේ. එසේම අපගේ ඒ නිය පරිලෝක ගිය ඥාතිනුත් ඇතුළු අවිශේෂිත ඒ භාග්‍ය දක්වා වූ යම් තාක් සත්ක පුත්හාසීත් නම් හැම දෙනෙක්ම මේ ධර්මදේශනාමේ ධර්මශ්‍රමයේ කුසල අනුමෝදන් වෙත අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධිගින තුමාම මහණියන් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථා කියලා පින්පමුණවන්න සත්තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු.
ධර්මං ශාස්ත්‍රා කරතු දේශිකානන් වහන්සේ දේවාලේගම කන්දේ විතර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුම්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ.
පින්තුනි, ඔබ සවන් දුන් මෙම දේශනය තිරිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් නිදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ.